අයිබෝවන්. ඉතින් වෙන දවගේම www.windowsgeek.lk සමගින් මම ඔමාල් පෙරේර. ඉතින් අද අපි මේ එක තුරයින්නේ මොඩියුල් 3 එකත් එක්ක, කියන්නේ 3 වෙනි චැප්ටර් එකත් එක්ක. දැන් අපි මුලින්ම කතා කරපු විදිහට මේ 3 වෙනි චැප්ටර් එකෙන් අපිට කතා කරන්න තියෙන්නේ මේ විෂුවල් ස්ටුඩියෝ භාවිතය ගැන. ඒ කියන්නේ අපි කොහොමද ප්‍රොජෙක්ට් එකේ වැඩ ලීසි කරගන්න විෂුවල් ස්ටුඩියෝ පාවිච්චි කරන්නේ, සහ විෂුවල් ස්ටුඩියෝ වල අලුත්ම පාවිච්චි කරන තාක්ෂණය මොකද්ද, අපිට ලබා දෙන ටූල්ස්, එක්ස්ටෙන්ෂන්ස්, ඒ වගේ දේවල් මොනවද තියෙන්නේ, සහ ඒවා පාවිච්චි කරන්නේ කොහොමද කියලා. ඉතින් අපි වැඩිදුර විස්තර කතා කරන්න ඇතුළට ගිහිල්ලා බලමු මොනවද මේ අද විෂුවල් ස්ටුඩියෝ භාවිතය තුළින් කතා කරන්නේ කියලා. මුලින්ම අපි කතා කරනවා මේ ස්කැෆෝල්ඩින්ස් ගැන. දැන් මේ ස්කැෆෝල්ඩින්ස් කියන වචනය නම් ගොඩක් වෙලාවට ඕගොල්ලන් පරණ වීඩියෝස් වල අහලා ඇති. මොකද ඉස්සෙල්ලා තිබුණු වීඩියෝස් දෙකේම ගොඩක් දුරට මෙන්න මේ ස්කැෆෝල්ඩින් කියන වචනේ පාවිච්චි වුණා. ඊට පස්සේ එන්ටිටි ෆ්‍රේම්වර්ක්. එන්ටිටි ෆ්‍රේම්වර්ක් කියන එකත් ගොඩක් වෙලාවට දෙතුන් පාරක් හරි ඇහිලා තියෙන්න පුළුවන්. මොකද අපි පසුගිය වීඩියෝ එකේදී එන්ටිටි ෆ්‍රේම්වර්ක් පාවිච්චි කළා තමයි අපේ MVC Music Store එක ඩිවලොප් කරේ. ඊට පස්සේ අපි අන්තිමට කතා කරනවා මේ Visual Studio Web Tools ගැන. ඒ කියන්නේ මොනවද මේ පාවිච්චි කරන ටූල්ස්, සහ ඒවා පාවිච්චි කරන්නේ කොහොමද කියලා. අපි සාමාන්‍ය කියන්නේ මේ කතා කරන දේවල් ගොඩක්ම වෙලාවට මේ MVC වලටම සීමා වෙච්ච දේවල් නෙමෙයි. සමහර ලාට HTML, JavaScript, CSS මේ වගේ දේවලුත් මේ Visual Studio Web Tools වලදී කතා කරනවා. අපි එහෙනම් බලමු මොකද්ද මේ ස්කැෆෝල්ඩින් කියන්නේ කියලා. ස්කැෆෝල්ඩින් කියන්නේ මේ මොඩල්ස් මත පදනම් කරගෙන කන්ට්‍රෝලර් සහ views ජෙනරේට් කරන එකයි. දැන් අපි ගියපාර වීඩියෝ එකේ දැක්කා මොඩියුල් එකක් අපි මොඩල් එකක් ඇඩ් කරගෙන ඊට පස්සේ කන්ට්‍රෝලර් එක රයිට් ක්ලික් කරලා එතනින් කන්ට්‍රෝලර් එක ඇඩ් කරාට පස්සේ ස්කැෆෝල්ඩින් හරහා අපිට views ජෙනරේට් කරලා දෙනවා, create, edit, delete මතක ඇති උගුණ. ඒ වගේ. ඉතින් මේ ස්කැෆෝල්ඩින් කියන එක 2013 Visual Studio version එකෙන් පස්සේ මේ common ASP.NET විදියට, කියන්නේ cross ASP.NET විදියට තමයි එන්නේ. ඒ කියන්නේ ඔයා web API පාවිච්චි කරත්, web forms පාවිච්චි කරත්, එහෙම නැත්නම් MVC පාවිච්චි කරත් මේ හැම එකම යූස් කරන්න පුළුවන් විදිහට තමයි මේ ස්කැෆෝල්ඩින්ග්ස් එන්නේ. මොකද අර අපි මුලම වීඩියෝ එකේ දැක්ක විදිහට මේ හැමයක්ම තියෙන්නේ එක core ASP.NET core එක උඩ. ඉතින් අපි මේ ගැන කතා කරනට වැඩිය අපි ඩිමෝ එකකින් බලමු කොහොමද මේ ස්කැෆෝල්ඩින් හරියාකාරව අපේ මොඩල්ස්, ඊට පස්සේ කන්ට්‍රෝලර් සහ view අතර ඇති වෙන්නේ කියලා. දැන් අපි යන් අපේ ඩිමෝස්ට්‍රේෂන් එකට. හරි. එහෙනම් දැන් මේ තියෙන්නේ අපි ගිය පාර වීඩියෝ එකේදී හදාගත්ත MVC Music Store කියන web application එක. දැන් අපි ගිය පාර හදාගත්ත විදිහට මෙතන models එක ඇතුලේ මේ තියෙනවා albums.cs class එක, ඊට පස්සේ artist.cs class එක, ඊට පස්සේ අපි අන්තිමට හදුවා review.cs class එක. අපිට ගිය පාර මේ required field එක add කරාම error එකක් ආවා. ඒකින් දැක් comment කරලා දිනවා. අද ඊළඟට කතා කරන entity framework වලදී මම එහෙම උනේ ඇයි කියලා පැහැදිලිව කියලා දෙන්න. හරි, දැනට එක comment කරලා තියන්න. දැන් මෙන්න මේ class 3 මේ විදිහට තියෙනවා. දැන් අපි බලන්න ඕනේ මොකද්ද මේ scaffolding කොහොමද ඒක add කරගන්නේ කියලා. දැන් මේ scaffoldings add කරගන්නකොට අපි අර ඉස්සෙල්ලා වගේම control එකක් add කරගන්නා වගේ controller folder එක right click කරලා මෙතනින් add, ඊට පස්සේ new scaffolded item. දැන් මේ විදිහට ගියාම මේ new scaffolded item එකේ මෙතන තියෙනවා MVC සහ web API කියලා. දැන් මෙතන වෙබ් ෆෝම්ස් නැත්තේ මං වෙබ් ෆෝම්ස් ඇඩ් කරෙන් නැති හින්ද විෂෝ ස්ටඩියෝට වෙබ් ෆෝම්ස් ඇඩ් කර ගත්තර පස්සේ ඔයාට මෙතන වෙබ් ෆෝම්සුත් පෙන්නවා. දැන් අපි යමු මේ MVC කියන එක MVC කියන එක සිලෙක්ට් කරන්න. දැන් මෙතන පෙන්නවා MVC5 controller empty. දැන් මේක මේ මේක අපි සිලෙක්ට් කරොත් එහෙම මේකට කිසිම මොඩල් එකක් ස්පෙસિෆයි කරන්න ඕනේ නැහැ. මොකද මේක empty එකක් නිසා. ඊට පස්සේ මේ MVC5 controller with read write action කියන එක ඇත්තරම අපි මේක පාවිච්චි කරා මීට කලින් අර සුපර් බේසික්ස් session එකේදී. මෙන්න මෙතනදී අපි නිකන් normal entity framework නොමැතිව තමයි මේ control එක add කරගන්නේ. ඊට පස්සේ අපි අන්තිමට පාවිච්චි කරපු එක මේ MVC5 controller with view using entity framework. මේක පාවිච්චි කරනකොට අපිට වැඩ හරි පහසුවෙන් කරගන්න පුළුවන්. දැන් මම මේක add කරන්න කලින් මම තව දෙයක් පෙන්නන්න. මොකද මම අර ඉස්සෙල්ලා වීඩියෝ එකේදී කිව්වා අපි මේ classes add කරනකොට models වලට, ඒ කියන්නේ model class එකක් model folder එක ඇතුළෙම තියෙන්න ඕනේ නැහැ. ඒ වගේ ඒකට අදාළ දේවල් ඒක ඇතුළෙම තියෙන්න ඕනේ නැහැ කියලා. දැන් ඒකට උදාහරණයක් මට එවිල පෙන්නන්න බැරුණා. දැන් අපි බැලුවොත් එහෙම මෙතනදී මං නිකන් class එකක් add කරන්නම් මේ project එක ඇතුළේ, ඒ කියන්නේ model එක model folder එක ඇතුළේ නෙවෙයි, නිකන් project එක ඇතුළේ. ඒක MVC music store right click කරා මෙතනින් add වලට ගියා. add වලින් නිකන් class එක මම මේක name කරනවා sample model.cs කියලා. ඊට පස්සේ මම මේක add කරනවා. මම මේක add කරලා මම මේකට ගිය පාර වගේම properties දෙකක් දෙනවා. prop tab tab int sample id. ඊට පස්සේ prop tab tab string name. හරි. දැන් මේ විදිහට මම properties දෙකක් දීලා මේක build කරගන්නවා. build කරලා මම ඉස්සෙල්ලා වගේම scaffolded item එකක් add කරන්න යනවා. control එක right click කරා add new scaffolded item. මේකේ මං MVC5 controller with views using entity framework කියන එක select කරලා මෙතනින් add button එක click කරනවා. දැන් බලන්න අපිට මගේ අර class එකේ නම sample model. මෙතින් මෙතන sample model. මෙතන sample model කියලා type කරන ගත්තොත් එහෙම මේ බලන්න sample model MVC music store. දැන් එතකොට උතර හොඳාකාරම පේනවා අපි මේ model class එකක් model folder එක ඇතුලේ තියෙන්නම අවශ්‍ය නැහැ. නමුත් මම recommend කරනවා ඒක ඒ model folder එක ඇතුළට දාන්න. මොකද මේ changes වලට change එකක් ආවහම ඊට පස්සේ update කරනකොට ඔයත් එක්ක ටීම් එක වැඩ කරන අනිත් developersලට මේක තේරුම් ගන්න මේක හරිම ලේසි. ඉතින් ඒක නිසා මම recommend කරන්නේ ඔයගලන්ට එහෙම convention එකට අනුව යන්න කියලා. දැනට ඊට පස්සේ මට මේක ඕන වෙන්නේ නැති හින්දා මම class එක delete කරලා දානවා. හරි. දැන් අපි බලමු ගිහිල්ලා scaffolding එකක් add කරගන්නේ කොහොමද කියලා. අපි ඉස්සෙල්ලා වගේම add new scaffolded item. ඊට කලින් මම build කරගෙන ඉන්නවා. build control shift b එහෙම නැත්නම් build solution. හරි. control right click කරා add new scaffolded item. හරි. දැන් මම scaffold කරන්නන්නේ මෙතන මේ ආටිස්ට් කියන මොඩියුල් එක. හරි දැන් මෙතන මොඩල් ක්ලාස් එක විදිහට මං ආටිස්ට් දෙනවා ටෙස්ට් හරි හරි දැන් ඒ කොන්ට්‍රෝල් එකත් ඇඩ්ුණා මට එක දෙයක් මිස්සුනා එතන මං එක්ස්ප්ලේන් කරන්න හිටියේ ගොලන්ට එතන එන ඩයලොක් බොක්ස් එකේ අනිත් ෆීචර්ස් කියන්න එතන ටික් කරන්න තිබ්බා මේ වගේ දේවල් ඉතින් දැන් මේ බලන්න දැන් මෙතනදි ගත්තොත් එහෙම මෙතන අපේ මොඩල් ක්ලාස් එක එන්ට ගන්න තියෙන තැන මේ බස්සෙ මෙතන data context ක්ලාස් එක එන්ට ගන්න තියෙන තැන මෙතන තියෙනවා මේ async controller action කියලා පොඩ්ඩක් zoom කරමු එතන තියෙන මේ use async control action. ඇත්තරම මොකද්ද මේ? මේ async control action කියලා කියන්නේ ඇත්තරම ගත්තොත් එහෙම control action කියන්නේ ඇත්තරම ගත්තොත් එහෙම ASP.NET වලින් full support එක දෙන තවත් එක feature එකක්. දැන් මෙහෙම හිතුවොත් එහෙම මෙන්න මේ controller අපි දැන් මේ add කරන controller එකට මේක web app එක සෑහෙන request ගොඩක් එනවා. දැන් මෙහෙම ආවොත් එහෙම මේ async property එක නිසා CPU RAM වගේ resources උපරිම විදිහට utilize කරගෙන හැම request එකකටම respond ඒ කියන්නේ reply කරන්න පුළුවන් විදිහට මෙයා ගානට ඒ process ටික හදා ගන්නවා. ඒ කියන්නේ stuck නොවෙන්න අනිත් එකක් උඩ depend නොවෙන්න මේ async වලින් හදා ගන්නවා. ඉතින් අපි server environment එකට ගියොත් එහෙම ඇත්තරම මේ ක්‍රමේ efficient කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා මේ generic view. Generic view කියන්නේ මොකද්ද? Generic view කියලා කියන්නේ අපි ඔයගොල්ලෝ ඔයා දැකලා ඇති අපේ views folder එකේ තියෙන views folder එකේ තියෙනවා create, delete, ඊට පස්සේ edit, තනින් ගියාට පස්සේ index මේ වගේ දේවල් තියෙනවා. CSS HTML කියන extension එකෙන් හැදෙන්නේ මේ views. එතකොට මේ views folder එක create කරන එක තමයි මේ generate කියන එකෙන් සාමාන්‍ය කරන්නේ. ඊට පස්සේ තියෙනවා මේ reference script libraries. මේ reference script libraries වලින් කරන්නේ මේ validation වලට වගේ අදාළ JavaScript libraries project එක ඇතුලේ තියාගන්න එක. සාමාන්‍යයෙන් මේක tick කරන්න ඕනේ. මෙතනදී tick කළා නැහැ. සාමාන්‍යයෙන් අපි එක tick එකක් දානවා. ඊට පස්සේ මේ layout page එකෙන් කරන්නේ මේක හරියටම කිව්වොත් එහෙම web forms වල තියෙන master page එක වගේ. මේකෙන් තමයි අපිට පේන අර structure එක create කරන්න. දැන් අපි මේක index එකට ගියපු ගමන්ම පේනවනේ navigation bar එක, ඊට පස්සේ footer එක, login මේ වගේ දේවල් තියාගන්නේ මෙන්න මේ layout page එක. දැන් මේ layout page එකින් තමයි අපේ අර views එච්චර සිම්පල් විදිහට අපිට පේන්නේ. මොකද නැත්නම් හැම view එකම navigation bar එක declare කරන්න ගියත් එහෙම එතන complexity එක අනිවාර්යෙන් වැඩි වෙනවා. ඉතින් මේ වගේ තමයි අපිට මෙතන සරලව කතා කරන්න තියෙන මෙන්න මේ dialog box එක ගැන. මේකෙන් තමයි අපි controller එක add කරගන්නේ. ඉතින් දැන් මේ විදිහට අපි add කරගත්ත අපේ අපිට අදාළ ආටිස්ට් කියන කන්ට්‍රෝලර් එක. දැන් මේ වගේ අපි කන්ට්‍රෝලර් කරි ස්කැෆෝල්ඩින් ඇඩ් කරගත්තාම මේකෙන් වැඩ දෙකක් වෙනවා. දැන් අපි බැලුවොත් එහෙම පළවෙනි එක තමයි මෙන්න මේ වගේ view එකක් ඇඩ් කරන එක. ඒ කියන්නේ අපි දැන් ඇඩ් කරගත්තේ මේ ආටිස්ට් කියන එකනේ. දැන් ආටිස්ට් කියන එක ඇඩ් කරගත්තාම මෙන්න මේ වගේ ඔයාට වෙනම view ටිකක් හදලා දෙනවා. දැන් මේක ඇත්තරම අපි කෝඩ් ඩිවලප කෙනෙක් විදියට කරන්න ඕන කරන්න ඕනේ නැහැ. දැන් මෙහෙම ඇඩ් කරලා දුන්නහම අර එන්ටිටි ෆ්‍රේම්වර්ක් එකේ තියෙන විදියට ක්‍රියේට්, ඩිලීට්, ඩීටේල්, එඩිට් කියන හැම දෙයක්ම මෙන්න මෙතන දීලා තියෙනවා. ඉතින් මෙතන අනිත් එක තමයි මෙන්න මෙහෙම ආටිස්ට් කන්ට්‍රෝල් එකක් ඇඩ් කර ගැනීම. ඒක මේ කන්ට්‍රෝල් කියන ෆෝල්ඩ එකට තමයි ඇඩ් වෙන්නේ. දැන් අපි බැලුවොත් එහෙම අපි මේක දැන් රන් කරලා බලමු. හරි, දැන් මේ විදිහට ඇවිල්ලා තිනවා. අපි බලමු ආටිස්ට් දැ මේ විදියට අපි හදාගත්ත කොන්ට්‍රෝල් එකින් පේජ් එක ඇවිල්ලා තිනවා. අප මෙතන්ට ඇඩ් කරමු. හරි, දැන් මේ වගේ අපි ඇඩ් කරන ඇඩ් කරන එක ඩේට බේස් එකට ඉතාමත් සරලව යනවා. කියන්නේ අපි මොනවත් ඩේටාබේස් එකක් දැකලවත් නැහැ. ඉතින් දැන් මේ වගේ ඩේටාබේස් එකට යන්නේ කොහොමද? මේක ඇත්තරම එන්ටිටි ෆ්‍රේම්වර්ක් එකේ කරන වැඩක්. අපි දැන් ගිහිල්ලා බලමු මොකද්ද මේ ඩේටාබේස්. අපි දැන් ගිහිල්ලා බලමු මේ ආටිස්ට් කන්ට්‍රෝල් එකට කොහොමද මේක වෙන්නේ කියලා. දැන් මේ අපි ඉන්නේ ආටිස්ට් කන්ට්‍රෝල් එක ඇතුලේ. මේක ඇතුළට ආවට පස්සේ මෙතන පේනවා ප්‍රයිවට් MVC මියුසික් ස්ටෝර් කන්ටෙක්ස්ට් ඩේටාබේස්. ඒ කියන්නේ DB එකට එතන ඔබ්ජෙක්ට් එකක් නමක් දීලා තිනවා ඒ විදිහට. දැන් අපි මෙතනින් ගිහිල්ලා බලමු මේ මොකද්ද MVC මියුසික් ස්ටෝර් කන්ටෙක්ස්ට් කියන්නේ කියලා. ඒක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා මේක අපිට බලා ගන්න පුළුවන් මේ මොඩල් ෆෝල්ඩ් එක ඇතුලේ MVC මියුසික් ස්ටෝර් කන්ටෙක්ස්ට්.cs. දැන් මෙතනට ආවට පස්සේ අපිට මෙතන පේනවා DB context කියලා එකක් තියෙනවා. ඊට පස්සේ මේ වගේ පහළ තව collections 3-4ක් බලා ගන්න පුළුවන්. ඉතින් දැන් මේ store context කියන්නේ මොකද්ද? මේ MVC music store context කියන්නේ මොකද්ද? ඒක ඇත්තරම database entity framework context එක. මේක හරහා තමයි මේ හැම දෙයක්ම ඩේටාබේස් එක ගනුදෙනු කරන්නේ. ඉතින් මේක මෙතන බැලුවොත් එහෙම මේ මෙතඩ් එක ඇතුලේ හරිම සරල විදිහට තමයි මෙතන කෝඩ්ස් තියෙන්නේ. දැන් අපි බැලුවොත් එහෙම මේ කෝඩ් එක මේ action result index කියන එක, ඒ කියන්නේ අපි දැන් මෙන්න මෙතනට ගිහිල්ලා බැලුවොත් එහෙම මේ ඉන්ඩෙක්ස් කියන එකේ මෙන්න මෙතන ලිස්ට් ඩවුන් කරලා තිනවා ඉන්න ආටිස්ට්ලගේ නම් ටික. දැන් ඒක වෙන්නේ කෙලිම මේ රිටර්න් view එක ඇතුලේ අපිට පේනවා ඩේටාබේස් එකකින් අරන් ආටිස්ට් ලව ලිස්ට් එකකට අරගෙන අපිට view එකකින් පෙන්වනවා. ඉතින් අපි බැලුවොත් එහෙම create එකේදීත් ඒ වගේ සරල සිද්ධියක් තමයි වෙන්නේ. ඉතින් මේ හැම දෙයක්ම අපිට entity framework එකකින් තමයි කරලා දෙන්නේ. දැන් අපි බලමු මේක පෙන්වනකොට කොහොමද view එකේදී මේක තියෙන්නේ කියලා. දැන් මෙතන view එක execute වුණාම මේක execute වෙන්නේ මෙන්න මේ view folder එක ඇතුලේ artist කියන එකේ index.cshtml කියන file එක. හරි, මේ තින්නේ අපිට view වෙන එක. දැන් මෙතන බැලුවොත් එහෙම ඔගලන්ට සරලෝ පේනවා අර ඩීටේල්ස් ටික පෙන්නන්න මෙතන පාවිච්චි කරලා තින්නේ ටේබල් එකක්. දැන් ඇත්තරම් බැලුවොත් එහෙම ටේබල් එකක් පාවිච්චි කරලා තියෙන එකේ හැමෝටම තේරුම් ගන්න පුළුවන්. මොකද ඒක එච්චරම සිම්පල්. ඉතින් මේකත් අපිට ඕන ඕන විදිහට ඩිට් කරන්න පුළුවන්. අපි ඉස්සරහට බලමු මේකේ අන්තිමට කතා කරන ටූල්ස් වලින් බලමු කොහොමද අපි කෝඩ් කරන්න නැතුව බ්‍රවුසරේ ඉඳන්ම මේ තියෙන අපේ ඉන්ටර්ෆේස් එක එඩිට් කරගන්න විදිය. ඉතින් දැන් බලමු කොහොමද. ඉතින් ඇත්තරම වෙබ් ෆෝම්ස් වල කන්සෙප්ට් එකයි මෙතන අපි කතා කරන MVC වල කන්සෙප්ට් එකයි අතර වෙනස ඔන්න ඕකයි. මොකද වෙබ් ෆෝම්ස් වල කෝඩ් ජෙනරේට් වෙන්නේ කන්ට්‍රෝල්ස් වලට ගොඩක් වෙලාවට රන් ටයිම් එකේදී. නමුත් අපි MVC ගැන කතා කරනකොට මෙන්න මෙතනදී අපි ඩිසයින් ටයිම් එකේ තමයි මෙතන කෝඩ් ජෙනරේට් වෙන්නේ. දැන් අපි මෙතන චුට්ටක් වෙනස් කරලා බලමුකෝ. ඒකේ අදහස ගන්න අපි මෙතන හෙඩින් එක අපි වෙනස් කරමු. List of artist. හරි, දැන් අපි මෙතනින් මෙහෙම මේක රීෆ්‍රෙෂ් කරලා අපි පේජ් එක රීෆ්‍රෙෂ් කරන්න ඕනුනෙත් නැහැ. මෙතනින් අපිට ලිස්ට් ඔෆ් ආර්ටිස්ට් කියලා එවෙලෙම පෙන්වුවා. ඉතින් මේ වගේ තමයි ඇත්තරම ස්කැෆෝල්ඩිංස් වැඩ කරන්නේ. ඉතින් මේ ස්කැෆෝල්ඩිං යූස් කරලා කෝඩ් එක ජෙනරේට් කරලා ඒක මොඩිෆයි කරගෙන යනවා නම් හොඳයි කියලා තමයි මම කියන්නේ. මොකද ඒක එක ස්ටෑන්ඩර්ඩ් එකට තමයි හැදෙන්නේ. ඉතින් ඒ ස්ටෑන්ඩර්ඩ් එක හැම කෙනෙක්ටම තේරුම් ගන්න පුළුවන්. මොකද ඒක ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩර්ඩ්. ඉතින් මේ ස්කැෆෝල්ඩිංස් මුළු සම්පූර්ණයෙන්ම එක්ස්ටෙන්සිබල්. ඒ කියන්නේ අපිට ඕන ඕන විදිහට අපිට වෙනස් කරගන්න පුළුවන්. හරි, දැන් අපි බලමු ඊගාවට අපිට තියෙන මොනවාද කියලා. අපි යමු ආයමත් ස්ලයිඩ් එකට. හරි, එහෙනම් දැන් අපි බලමු මේ එන්ටිටි ෆ්‍රේම්වර්ක් කියන්නේ මොකක්ද කියලා. ඇත්තරම එන්ටිටි ෆ්‍රේම්වර්ක් කියන්නේ මේ එන්ටිටි ෆ්‍රේම්වර්ක් වල ගෝල් එක වෙන්නේ ඔබ්ජෙක්ට් සහ රිලේෂනල් ඩේටා අතර මේ මැපින් එකක් සාදා ගැනීම. මේක ඕපන් සෝස් ප්‍රොජෙක්ට් එකක්. මේක ඩිවලප් කරලා තින්නේ ASP.NET ඩිවලපර්ස්ලා. ඉතින් ඔයාට වැඩිදුර විස්තර ඕන නම් මෙතන මේ entity framework.codeplex.com කියන page ගිහින් බලා ගන්න පුළුවන්. මේ entity framework.codeplex.com. දැන් මේ විදිහට තමයි තියෙන්නේ. ඔයාට ඕන නම් මේක source code එක බලන්න පුළුවන්. මේ source code එකේ ඔයාට තියෙන අඩුපාඩු, ඊට පස්සේ file issues, මේ වගේ හැම දෙයක්ම ඔයාට බලලා ඔයාටත් ඕන නම් මේකට contribute කරන්න බැරි කමක් නැහැ. ඉතින් මෙතනින් ඔයාට ඕන the downloads, ඊට පස්සේ ඔයාට තියෙන ප්‍රශ්න ගැන කතා කරන්න පුළුවන්. මේ වගේ හැම දෙයක්ම මේ entity framework .codeplex.com කියන සයිට් එකට ගියොත් එයාට බලා ගන්න පුළුවන්. ඉතින් අපි ඊළඟට බැලුවොත් එහෙම අපි ඊළඟට බලමු මේ entity framework ගැන කතා කරනකොට අපිට නිතරම හම්බෙන වචන කීපයකින් මුලින්ම තියෙනවා context. මේ context කියන එක අපිට ගියපාර වීඩියෝ වලත් ගොඩක් හම්බුණා, අද වීඩියෝ එකත් හම්බුණා. මේ කන්ටෙක්ස්ට් ගැන කතා කරනකොට මේ කන්ටෙක්ස්ට් එකෙන් තමයි නිතරම මේ ඩේටාබේස් එකේ ස්ටේට් එක කමියුනිකේට් කරන්නේ. ඒ කියන්නේ මේක දැන් තත්ත්වය මොකක්ද කියලා. ටේබල් එක මොඩිෆයි වෙනකොට ඊට පස්සේ ෆොරින් කීස් ගැන, ඊට පස්සේ විවිධ ටේබල්ස් අතර තියෙන රිලේෂන්ෂිප් ගැන අදහසක් තියාගන්නේ මේ කන්ටෙක්ස්ට් එක නා තමයි. අපි විෂුවල් ස්ටුඩියෝ එකට පොඩ්ඩක් ගිහිල්ලා බලමු මේ කන්ටෙක්ස්ට් එකේ මොනවද තියෙන්නේ කියලා. අපි ඉස්සෙල්ලත් ගිහිල්ලා බලුවා, දැන් තව චුට්ටක් සවිස්තරාත්මක බලන්න යමු විෂුවල් ස්ටුඩියෝ එකට. ඔයාට කන්ටෙක්ස්ට් එක බලා ගන්න පුළුවන් මේ මොඩියුල්ස් වල MVC මියුසික් ස්ටෝ කන්ටෙක්ස්ට් එකට ගියොත් එහෙම මෙන්න මෙතන තියෙනවා කන්ටෙක්ස්ට් කියන එකේ මේ කන්ටෙක්ස්ට් කියන ක්ලාස් එක. ඉතින් මෙතන තින DB කන්ටෙක්ස්ට් එක කියන්නේ මේකටයි entity framework එකකින්. ඊට පස්සේ DB set කියලා තියෙනවා මෙතන පහල. මේව ඇත්තරම collection classes. දැන් අපි බැලුවොත් එහෙම DB set එක ඇතුළට ගිහිල්ලා ඔයාලට පුළුවන් මේක right click කරලා මේක click කරලා F12 එහෙම නැත්තම් right click කරලා go to definition. definition එකට ගියොත් එහෙම ඔයාලට මෙතන බලන්න පුළුවන් මේ source code එක ඇතුලේ තියෙන මොනවද කියලා. මේකේ තියෙන්නේ database එක ගනුදෙනු කරන්න තියෙන විදිහට හදාගත්ත දේවල්. ඉතින් මේ entity framework නිසා controllers වලට data අරගෙන view එකට දෙන එක ඉතාමත් පහසුයි. මොකද developerට developerගේ පැත්තෙන් කරන්න කිසිම දෙයක් නැහැ. ඔටෝම code generate කරගෙන view එකත් එක්ක relationship එක හදාගන්න data pass කරන්න පුළුවන් විදිහට. දැන් අපි බලමු ඊළඟ අපේ point එක මොකද්ද කියලා. ඊට පස්සේ තින්නේ code first. code first කියන්නේ ඇත්තරම අපි ගිය පාරත් code first entity framework එක ගැන කතා කරා. මේක ඇත්තරම database එකත් automatically create කරගෙන developerට පහසු විදිහට මේ code generate කරන එක feature එකක්. මේ අපි කියන්නේ code first entity framework කියන එක පාවිච්චි කරලා තමයි අපි ගිය පාර project එක හැදුවේ. ඊට පස්සේ තියෙනවා relations සහ foreign keys. අපි foreign keys ගැන කතා කරනකොට ආයමත් පොඩ්ඩක් යම් Visual Studio එකට මෙතනදී බලන්න අපේ review.cs class එකට යන්න model එක ඇතුලේ තියෙනවා review.cs. මෙතනදී අපි දැම්ම public int album id කියලා. දැන් මේක ඇත්තරම මේ review එකට album කියන class එකෙන් ගත්ත foreign key එකක්. දැන් මේකින්ද තමයි අපි මෙහෙම visuals අපේ web app එක run කරලා අපි යමු reviews. reviews වලට ගිහිල්ලා මේ create new කරන් ගියාම මෙන්න මෙතන drop down list එකක් පෙන්වන්නේ. ඒ කියන්නේ අර album class එකේ තියෙන හැම album එකක්ම මේ review එකට අරගෙන පෙන්වනවා. එහෙම දෙන්නේ මෙන්න මේ foreign key එක හරහා. ඉතින් ඇත්තටම ඒක relation එකක්. album id එක foreign key එක විදිහට වැඩ කරනවා. album එකයි review එකයි කියන class දෙක අතර. ඊට පස්සේ තියෙනවා මේ migrations. දැන් මේ migration ගැන කතා කරනකොට මේක ඇත්තරම ඉතාමත් වැදගත් point එකක්. දැන් අපි මේ code first entity framework එකේ වැඩ කරනකොට ගොඩක් වෙලාවට errors එන්න පුළුවන්. මේ errors එන්නේ ඇයි? දැන් අපි මේ code first entity framework එකේ වැඩ කරනකොට අපි මුලින්ම model එකක් හදාගන්නවා. මේ model එකට අදාළව code first entity framework විසින් databases create කරගන්නවා. දැන් මේ databases create කරගත්තට පස්සේ අපි හදිසියෙත් මේ model එක වෙනස් කරොත් එහෙම අන්න එතනදී errors එන්න පුළුවන්. මොකද database එක බලාපොරොත්තු වෙන්නේ නැහැ model එක වෙනස් වෙයි කියලා. ඉතින් මේක run වෙනකොට ඒ අදාළ fields නැත්තම් එහෙම නැත්තම් අලුතෙන් properties add වෙලා නැන model එකට ඒ field එක database එකේ තියෙන විදිහක් නැහැ. එතකොට අනිවාර්යයෙන්ම ලොකු ප්‍රශ්නයක් එනවා. දැන් අපි අර ගිය පාර හදාගත්තනේ required කියලා attribute එක. ඒ required කියන attribute එක දැම්මම error එකක් ආවනේ. ඒ error එක එන්නත් මූලිකම හේතුවක් තමයි මේ migrations කියන එක. අපි ආයමත් Visual Studio එකට යන් මේ migration කියන එක චුට්ටක් බලන්න. මම debug mode එක off කරනවා. ඊට පස්සේ අපි බලමු දැන් මේ review එකේ required කියන එක ආයේ comment එක නැති කරලා required කියන එක තියලා අපි මේක run කරගෙන බලමු ආයමත් අර error එක එන විදිය. මෙන්න මෙතනදි මම බලාපොරොත්තු වෙනවා අර error එක ආයේ එයි කියලා. හරි. ඔයන error දැන් මෙන්න මේ විදිහට එයා database එක බලනකොට එහෙම required කියන field එක sorry required කියන attribute එක මේ email reviewer email කියන field එකට නැහැ. ඉතින් දැන් මෙන්න මෙතනදී අපිට සිද්ධ වෙනවා මේ migration පාවිච්චි කරලා මේ දෙක sync කරන්න. ඒතරද මේ migration පාවිච්චි කරනකොට අපි මෙතන කරගන්න ඕනේ මෙතනින් views වලට view menu එකට ඇවිල්ලා අද windows මෙන්න මෙතන package manager console මෙතන package manager console දැන් මේ package manager console එකට යන්න ඕනේ. දැන් මෙන්න මෙතනදී අපි ටයිප් කරගන්න ඕනේ මෙහෙම enable migrations. දැන් මෙතනදී මම migrations enable කියලා enable කරලා තියෙන නිසා මට error එකක් එයි. එහෙම නැත්තම් ඔයා migrations enable කරලා නැත්තම් ඔයාට error එකක් එනයක් නැහැ. හරි. දැන් මෙන්න මේ ටික ඔයා copy කරලා ගන්න. මේ enable migrations context type name mvc music store.models mvc music store context කියන ටික copy කරලා අරගෙන මෙතනින් ආයෙ paste කරලා enter කරන්න. හරි. දැන් මෙතන කියනවා මම already migrations enable කරලා තියෙන කියලා. ඊට පස්සේ ඔයා add migration කියලා type කරන්න ඕනේ. දැන් මෙහෙම add migration කරාම අපි මොකක් හරි අපේ තියෙන migration එකට දෙන්න නමක් ඉල්ලනවා. ඔයා කැමති නමක් දෙන්න පුළුවන්. හරි. මයිග්‍රේෂන් එක ඇඩ් වුණා. දැන් අපි අපේ ඩේටාබේස් එක අප්ඩේට් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි ටයිප් කරන්න ඕනේ අප්ඩේට් ඩේටාබේස්. හරි. දැන් අපේ ඩේටාබේස් එක අප්ඩේට් වෙලායි තියෙන්නේ. ආයෙ පාරක් මම මේක රන් කරනවා. මම බලාපොරොත්තු වෙනවා අපේ අපිට ආපු error එක විසඳිලා ඇති කියලා. reviews. හරි. ප්‍රශ්න විසඳිලා. දැන් බලන්න අපි ආයේ create new එතන link එක click කරලා ඇතුළට යමු. මං දැන් එකක් add ගන්න යනවා. මේ බලන්න the email address field is required කියලා යටින් වැටෙනවා. දැන් ඔය විදිහට තමයි migrations මේ entity framework එක වැඩ කරන්නේ. දැන් අතර මේ සරලවම ගුණ තේරෙන්නේ නැති මේ migrations පාවිච්චි කරන්නේ මේ අපේ model එක සහ database එකට sync කරලා තියාගන්න. ඒ කියන්නේ model එකේ කරන වෙනස්කම් database එකට sync කරන්න තමයි මේ migration කියන එක පාවිච්චි කරන්නේ. දැන් අපි යමු ආයමත් අපේ ස්ලයිඩ් වලට. දැන් අපි entity framework ගැන කතා කරපු ටිකත් හරි අපි ඩිමෝ එකකින් අපි කොහොම ටික බැලුවා. දැන් ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ මේ Visual Studio Web Tools ගැන. හරි. දැන් මේ Visual Studio Web Tools ගැන කතා කරනකොට මේක හරිම interesting කොටස. මොකද එහෙම කියන්නේ ඇත්තරම අපි සමහරලාට හිතන්නේ නැති විදිහට අපිට ලේසියෙන් අපි ප්‍රොජෙක්ට් එක කරගෙන යන්න පුළුවන් මේ වෙබ් ටූල්ස් නිසා. අපි බලමු මොනවද මේ වෙබ් ටූල්ස් හරහා අපි කතා කරන්නේ කියලා. අපි මුලින් බලමු මේ කොටස් හතරක් තියෙනවා මෙතන. බ්‍රවුසර් ලින්ක්, සෙන්ඩ් කෝඩින්, විෂුවල් ස්ටුඩියෝ වෙබ් එසෙන්ෂියල්ස්, සයිට් වර්ෆල්. ඉතින් අපි ආයමත් යමු විෂුවල් ස්ටුඩියෝ එකට මේක කරගන්න. ඉතින් දැන් අපි මේක රන්වෙන් පවතිනවා. දැන් අපි බැලුවොත් එහෙම මේක මට මල්ටිපල් බ්‍රවසර්ස් වල රන් කරගන්න කොහොමද කියලා. දැන් මෙතන තියෙන්නේ මයික්‍රෝසොෆ්ට් එජ් නේ. අපි මයික්‍රෝසොෆ්ට් එජ්, ඊට පස්සේ ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර්, ඊට පස්සේ Google Chrome, මේ වගේ බ්‍රවසර්ස් තුන හතරක රන් එකපාර රන් කරගන්න කොහොමද කියලා කොහොමද කියලායි දැන් බලන්නන්නේ. මෙතන මෙහෙම මෙතන තියෙන ඔප්ෂන් එකක් බ්‍රවුස් විත් කියලා. මේ බ්‍රවුස් විත් කියන ඔප්ෂන් එක සිලෙක්ට් කරන්න. ඊට පස්සේ ඔයාට එනවා බ්‍රවුස් විත් කියලා, මෙතනින් සිලෙක්ට් වන් ඕ මෝ. මෙතන දිවට පුළුවන් එක බ්‍රවුස් එකකට වඩා මෙතන සිලෙක්ට් කරලා බ්‍රවුස් කරන්න. මෙතන මම කන්ට්‍රෝල් ප්‍රෙස් කරගෙන ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර්, Google Chrome කියන ඔය තුනම සිලෙක්ට් කරලා බ්‍රවුස් කරනවා. දැන් මට පේනවා ඇති මේ ඔක්කොම ටික එකපාර ඔන් වෙලා තියෙනවා. දැන් මට මේ පේනවා Google Chrome එකේ මේක රන් වෙන විදිහ. අපි යමු albums, මේකෙන් අපි යමු artist. ඔන්න විදිහට තමයි මේ හැම එකකින්ම එකපාර browsers වලින් run කරන්නේ. ඉතින් මේක ඇත්තටම හරිම ප්‍රයෝජනවත්. මොකද එක එක බ්‍රවුසර්ස් වල එක එක විදිහට වැඩ කරන්නේ. ඉතින් සමහර වෙලාවට අපිට එකපාර අපේ වෙබ් ඇප් එක රන් කරලා බලන්න පුළුවන් කොහොමද ඉන්ටර්ෆේස් එන්නේ, ඊට පස්සේ මොනවද තියෙන ප්‍රශ්න, මේ වගේ දේවල්. ඉතින් මේක එක විදිහක හොඳ ෆීච එකක්. මොකද නැත්නම් අපිට වෙන වෙනම රන් කර කර බලන්න වෙනවා කොහොමද මේ අපේ ඇප් එක එහෙමම කියලා. හරි, දැන් අපි බලමු අපේ මේ වෙබ් ඇප්ලිකේෂන් රන් කරාම බ්‍රවුසර් එකට එන ඉන්ටර්ෆේස් එක කෝඩ් එක ජෙනරේට් වෙන්නේ කොහෙදිද කියලා. අපි මේක ලේසියෙන් බලා ගන්න ඕන හින්දා බ්‍රවුසර් එකයි විෂුවල් ස්ටුඩියෝ එකයි සයිඩ් බයි සයිඩ් දාගමු. මෙතනදී මෙන්න මේ විදිහට. දැන් මෙතන තියෙන යට මෙනු එකෙන් අපි ඉන්ස්පෙක්ට් කියන ඔප්ෂන් එක සිලෙක්ට් කරලා මේ විදිහට යමු බලන්න. මෙන්න මේ විදිහට මේ කුඩ සිලෙක්ට් කරනකොටම අපට පේනවා විෂුවල් ස්ටුඩියෝ එකේදී මේ කෝඩ් එක ජෙනරේට් වෙන්නේ කොතනදද කියලා එනවා. දැන් අපි මෙතන බැලුවොත් එහෙම අපට මෙතන පේනවා මේ ඩ්‍රොප් ඩවුන් ලිස්ට් එක මෙතන සිලෙක්ට් වෙලා හයිලයිට් වෙලා පේනවා. අපි මේක බැලුවොත් එහෙම ඇප්ලිකේෂන් නේම් කියන එක අපි බැලුවොත් එහෙම ඒකෙන්නේ මේ layout.css.html එකින්ද අපට පේනවා මෙන්න මෙතන ඇප්ලිකේෂන් නේම් කියන එක තියෙනවා. ඉතින් හරි ලේසියෙන් ඔයාලට පුළුවන් කොහෙදද කොහෙන්ද වාගේ මේ කෝඩ් එක ජෙනරේට් වෙලා ඉන්නේ, ඊට පස්සේ කොතනටද වා මේක එඩිට් කරනවා නම් යන්න ඕනේ, මේ වගේ දේවල් හොයාගන්න. ඉතින් ඊට පස්සේ අපි කතා කරමු මේ මම පාවිච්චි කරපු ටූල් එක කොහෙන්ද හොයාගත්තේ කියලා. ඇත්තරම මේක විෂුවල් ස්ටුඩියෝ වෙබ් එසෙන්ෂියල්ස් කියලා ටූල් එකක්, VS වෙබ් එසෙන්ෂියල්ස් කියලා. අපි ගියොත් එහෙම මේ පේජ් එකට www.vsweb essentials.com. මෙන්න මේ තියෙන්නේ පේජ් එක. මේක අපිට ඕන නම් පුළුවන් මෙතෙන් ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ එහෙම නැත්තම් මේක පුළුවන් අපිට Visual Studio එකට ගිහිල්ලා Visual Studio එකේ Tools Extensions and Update මෙන්න මෙතනින් මේ ඔන්ලයින් කියන එක ක්ලික් කරොත් එහෙම ඔට ඔන්ලයින් තියෙන කොම එක්ස්ටෙන්ෂන්ස් ටික රිට්‍රීව් කරලා මෙතනින් පෙන්නයි. මෙතනින් Web Essentials 2015 කියන එක තමයි ඔයා ඉන්ස්ටෝල් කරන්න ඕනේ. දැන් මම ඉන්ස්ටෝල් කරන තියලා ඉන්ස්ටෝල් කරලා තියෙන නිසා මෙතන කොලපාට් ටික එකකින් පෙන්නනවා. එහෙම නැත්නම් ඔයාට මෙන්න මේ වගේ ඩවුන්ලෝඩ් කියලා බටන් එකක් මෙන්න මෙතනට ඇවිල්ලා තියෙයි. ඒක ඩවුන්ලෝඩ් කරන්න එතකොට රීස්ටාර්ට් කරලා පස්සේ Visual Studio මෙන්න මේ විදිහට Web Essentials කියලා උඩ මෙනු එකක් එයි. ඊට පස්සේ දැන් අපි ගියොත් එහෙම මේක එඩිට් කරගන්න, කියන්නේ බ්‍රවුසර් එකේ ඉඳලම එඩිට් කරගන්නේ කොහොමද කියලා බැලුවොත් එහෙම අපි ඉස්සෙල්ලා වගේම ආයමත්යන් මේ බ්‍රවුසර් එකේ තියෙන තැනට දැන් මට ඕනේ මෙන්න මේ ඇප්ලිකේෂන් නේම් කියන එක වෙනස් කරගන්න MVC Music Store කියලා. මම එතකොට කරන්නේ මෙතන මේ ඩිසයින් කියන එක සිලෙක්ට් කරලා මෙතනට අරගෙන යනවා. ඊට පස්සේ ක්ලික් කරන්න මෙතනින් ඔයාලට කර්ස් එකක් බලා ගන්න පුළුවන්. දැන් මේ බලන්න Visual Studio එකේ මම මෙතන බෑක් ස්පේස් කරනකොට ඒ විදිහටම මම බෑක් ස්පේස් කරන එක එතන බෑක් ස්පේස් වෙනවා. දැන් අපි මෙතන නමක් දුන්නොත් එහෙම MVC Music Store මම මෙතන ටයිප් කරනකොට එවෙලෙම මෙන්න මෙතනත් ඒක අප්ඩේට් වෙනවා. මේ තින්නේ ඒක අප්ඩේට් වෙලා. දැන් අපිට හරි ලේසි මේ විදිහට මෙතනින් අපිට ඕන නම් ආයමත් ඩිසයින් එකට ගියා. මේක සිලෙක්ට් කරා. එතකොට මේක සිලෙක්ට් කරාම මේ අවශ්‍ය පේජ් එක එහා පැත්තෙන් ලෝඩ් වෙනවා Visual Studio වලින්. මෙන්න මේක තමයි හෙඩින් එක. මම මෙතන ලියනවා add a review here. ඔය විදිහට එවෙලිම මෙතන අප්ඩේට් වෙනවා. ඉතින් ඇත්තර මේක හරිම ලේසි මේ විදිහට කරගන්න ගියාම. මොකද අපිට Visual Studio එකට ගිහිල්ලා පේජ් එක හොයලා ඒ වගේ මහන්සි වෙන්න දෙයක් නැහැ. ඇත්තරම හොඳ ටූල් එකක්. ඊට පස්සේ බලමු මේ F12 auto sync කියන ඔප්ෂන් එක මොකක්ද කියලා. මම මෙතන ටික් එක දාලා මං යනවා ඔයාට පුළුවන් F12 press කරන්න. එහෙම නැත්නම් F12 developer tools වලට open dialog box එකේ ආ window එකේ මෙතන control B හරි select element හරි click කරලා මෙන්න මේක select කරගන්න. දැන් මේ විදිහට සිලෙක්ට් වුණාට පස්සේ මට පුළුවන් මෙන්න මෙතන ඉන්ලයින් ස්ටයිල් CSS ස්ටයිල් එක දෙන්න. බෑක්ග්‍රවුන්ඩ් කලර් මෙතන මම දෙනවා පාටක් මේ වගේ. එහෙම නැත්නම් ඔයාට පුළුවන් මෙන්න මෙතනින් කැමති කලර් එකක් ක්ලික් කරලා දෙන්න. නොය විදියට දැන් මම මේක ඔතනම එන්ටර් කරනවා. ඒ කියන්නේ මේක අපිට පුළුවන් ඔහොමම තියලා සේව් කරගන්න. මෙතන මේ වෙන්නේ ඔටෝ සින්ක් වෙනවා අපේ කෝඩ් එකට මෙහෙම CSS එඩිට් එකක් කරයි කියලා. ඉතින් මේ විදිහට තවත් ලේසි වෙන්න අපිට පුළුවන් හරි ලේසියෙන්ම මේ වැඩ ටික කරගන්න. දැන් ඔයා ඩෙස්ක්ටොප් ඩිවලපර් කෙනෙක් නම් එහෙම නැත්නම් බෑක්එන්ඩ් ඩිවලපර් කෙනෙක් නම් ඔයාට HTML සමහරලාට ගොඩක් බැරි වෙන්න පුළුවන්. එහෙම වුණත් ප්‍රශ්නයක් නැහැ. මේ වගේ ඔප්ෂන් තියෙන නිසා ඉතාමත් ලේසියි අපිට අවශ්‍ය එඩිට් ටික කරන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු මේ Visual Studio වලින් කොහොමද සෙන්ඩ් කෝඩින් වලට සපෝට් කරන්න කියලා. ඇත්තරම් බැලුවොත් එහෙම මොකද්ද මේ සෙන්ඩ් කෝඩින් කියන්නේ කියලා අපි දැන් බලමු. මේ සෙන්ඩ් කෝඩින් කියලා කියන්නේ දැන් උදාහරණකින් මම පෙන්වන්න. අපි හිතුවොත් එහෙම ඔයාට මම කර වීඩියෝ එලිමන්ට් එකක් ඉන්පුට් කරගන්න ඕනේ. ඒ වුණාට ඔයාට කෝඩ් එක මතක නැහැ. උතර ගන්න තින්නේ මෙහෙම වීඩියෝ කියලා ටයිප් කරලා ටැබ් එක දෙපාරක් ප්‍රෙස් කරන්න විතරයි. හරිම ලේසි. ඒ කියන්නේ ඔයාට ඕන ෆෝමට් හිතා ඉන්පුට් කරන විදිය මෙතනින් වෙන වෙනම පෙන්වලා තිනු. එහෙම නැත්තම් ඔයාට තව උදාහරණයක් පෙන්වන්න. අපි වැළුවොත් එහෙම unordered list එක ඇතුලේ ඔයාට list item 10ක් දාගන්න ඕනේ. ඉතින් ඕක 10ක් වෙන වෙනම ටයිප් කරන වෙලාවේ ඔයාට පුළුවන් UL angle bracket එක ඊට පස්සේ list li අවිදි ටයිප් කරලා ටැබ් එක දෙපාරක් ඔබන්න. එතකොට මෙන්න මේ විදිහට හරි ලේසියෙන් ඔයාට කෝඩ් එක ජෙනරේට් වෙනවා බලන්න පුළුවන්. තව මේ විදිහෙම දෙයක් තමයි අපි හිතුවොත් එහෙම අපිට ඕනේ div tag එකක් දාන්න. අපි ගාව තියෙනවා sample class අපිට class එකේ නම abc. අපිට ඕනේ div tag එකක් දාන්න. මම div කියලා type කරලා period mark එක තියලා class එකේ name එක දෙනවා abc කියලා. enter කරාම හරි ලේසි div tag එක ඔය විදිහට හැදෙනවා. ඊට පස්සේ අපි බැලුවොත් එහෙම metadata එකක් input කරගන්න විදිහ අපි මෙතන ගහමු ඔහොම ගත්තට පස්සේ ඔයාට මේ පහළ drop down list එකක් එනවා. ඔයාට කැමති එකක් මෙතනින් තෝරගන්න පුළුවන්. ඉතින් මේ වගේ හරි ලේසි වැඩ කරන්න පුළුවන් විදියට Visual Studio Tools අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් තව දෙයක් පෙන්වන්න. අපි ගියොත් එහෙම Solution Explorer එකට Ctrl Alt L press කරලා අපි යමු sites.css කියන ෆයිල් එකට. මෙතනදී ගියොත් එහෙම ඔයාට මෙතනදිත් බලා ගන්න පුළුවන්. ඔයා මෙහෙම Visual Studio එකෙන් ගම CSS edit කරනවා නම් අපි හිතමුකෝ background color එක කියලා. මෙහෙම background color කියලා type කරලා මෙතන colon එක තිබ්බාම ඔයාට ඕන තරම් options මෙතන පහළ දෙනවා. ඔයා කැමති color එක choose කරන්න. එහෙම නැත්තම් ඔයා මෙතන pound mark එක තිබ්බොත් එහෙම ඒත් ඔයාට මෙහෙම පහළ colors දෙනවා කැමති color එක තෝරගන්න. එහෙමත් නැත්තම් මෙතන පහලට ගියාම color picker එකෙන් ඔයාට පුළුවන් ඔයා කැමති මෙතන desktop එකේ තියෙන හරි task bar එකේ තියෙන හරි ඕන පාටක් select කරගන්න. මෙන්න මේ විදිහට color picker එකක් පාවිච්චි කරලා. ඉතින් මේ වගේ තමයි Visual Studio එකේ ඔයාට ඔයාගේ project එක complete කරන්න full support එක දෙන්නේ. ඉතින් අපි දැන් සෑහෙන දේවල් කතා කරා. මොනවද මේ web tools කියන්නේ, ඊට පස්සේ ඒවා පාවිච්චි කරගන්නේ කොහොමද, ඊට පස්සේ මොන මොන තැන්වලදී අපිට මේ පාවිච්චි කරන්න පුළුවන්, මේවා තියෙන advantages මොනවද කියලා. ඉතින් තව එක දෙයක් තෑ මේ side waffle කියන එක. හරි, දැන් අපි බලමු මේ ඉතුරුලා තියෙන side waffle කියන්නේ මොකද්ද කියලා. මේ side waffle කියන එක බලන්න අපි යමු www.sidewaffle.com. ඉතින් මේ සයිඩ් වෆල් කියන්නේ අපිට තවත් අපේ ප්‍රොජෙක්ට් එක ලේසියෙන් කරගන්න පුළුවන් විදිහට ටෙම්ප්ලේට් සහ කෝඩ් ස්නිෆර්ස් දෙන එක්ස්ටෙන්ෂන් වගේ ප්ලගින්ස් වගේ ඇඩ් කරගන්න පුළුවන්. තවත් එක ටූල් එකක්. ඉතින් ඔයාට Google Chrome එක්ස්ටෙන්ෂන් එකක් ඔයා ක්‍රියේට් කරගන්න ඕන. එහෙම නැත්නම් jQuery ප්ලගින් එකක් හදනවා නම් ඔයාට හරි ලේසිීම මේ වගේ ටෙම්පලේට්ය කරන්න ඒක හදන්න පුළුවන්. ඉට පස්සේ කෝඩ් ස්නිෆට්ස් කැන කතරනට මේ නෑන් සිවිට පස්සේ ඇංගියවුල වගේ දේවල් කරනට හරි ලේසිීම ඔයාට එරස් අඩු කරගන්න මෙන්න මේ වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තුවෙන් ආවේ. ඉති අපි මුලින්ම කතා කර ස්කෑෆෝල්ඩිංස් කියන මොකක්ද කියලා, ඊට පස්සේ අපි කතා කරා එන්ටිරි ෆ්‍රේම්වර්ක් එක ගැන, ඊට පස්සේ මේ ටූල්ස් ගැන කතා කරා. ඉතින් දැන් මේ තුන්වෙනි මොඩියුල් එක තමයි මේ විදිහට එවර වෙන්නේ. අපි හතරවෙනි මොඩියුල් එකෙන් බලමු කොහොමද ඉස්සරහට මේ දේව කරගන්න කියලා. ඉතින් මේ හැම දෙයක්ම පාවිච්චි කරලා අපි ප්‍රොජෙක්ට් එක අපි ඉස්සරහට ඩිවලප් කරන්න යමු. මේ ASP.NET MVC ඉන්ට්‍රඩක්ෂන් කෝස් එකේද. ඉතින් එහෙනම් ඊළඟ ටියුටෝරියල් එකේදී හම්බ වෙනවා. ඔයගලන්ට ජය වේවා.